ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රමාණය 411,000ක් පමණ වන බව රජය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් හරහා හෙළි වී තිබෙනවා. 2050 වසර වන විට ඔස්ට්‍රේලියාවේ ඩිමෙන්ෂියා රෝගීන්ගේ ප්‍රමාණය 900,000ක් පමණ වනු ඇති බවට අපේක්ෂා කරනවා. කෙසේ වුවත් මෙවැනි රෝගීන් සංඛ්‍යාවකට පහසුකම් සැලසීමට ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පහසුකම් ප්‍රමාණවත් නොමැති බවට මේ සම්බන්ධව අදහස් දක්වන විශේෂඥයන් සහ ක්‍රියාකාරීන්ගේ අදහස වෙලා තියෙනවා. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර මෙම රෝගය සම්බන්ධයෙන් පවතින වැරදි මතවාද හේතුවෙන් රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීම දුර්වල මට්ටමක පවතින බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. ඩිමෙන්ෂියා රෝගය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරෙන සැප්තැම්බර් 16 සිට සැප්තැම්බර් 22 දක්වා යෙදෙන ඩිමෙන්ෂියා ඇක්ෂන් වීක් වෙනුවෙන් ඩිමෙන්ෂියා රෝගය සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා. ඔස්ට්‍රේලියන් ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් ඇන්ඩ් වෙල්ෆෙයාර් ආයතනය විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව මිලියන භාගයකට අධික ඔස්ට්‍රේලියනුවන් ප්‍රමාණයක් මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන බව වාර්තා වනවා. ඔස්ට්‍රේලියාවේ සිදුවන සෑම මරණ 11කින් එකක් සඳහාම ඩිමෙන්ෂියා රෝගය හේතු වෙලා තියෙනවා. 2022 වසරේදී මේ හේතුවෙන් මියගිය ප්‍රමාණය 17,800ක් ලෙස වාර්තා වන අතර ඉන් 3/2ක්ම කාන්තාවන් බව වාර්තා වනවා. මෙය ඔස්ට්‍රේලියාව තුළ ප්‍රධාන සෞඛ්‍ය අර්බුදයක් වී ඇති බව සෙන්ටර් ෆෝ ඩිමෙන්ෂියා ලර්නින් ෆෝ ඩිමෙන්ෂියා ඔස්ට්‍රේලියා ආයතනයේ අධ්‍යක්ෂ ඩේවිඩ් සයික්ස් පවසා සිටිනවා.
Look, it's clearly a crisis. Those numbers really convey that, I think, very strongly. We just can't afford to see another report come out like this, which shows the extent of this major health crisis for this country. And we desperately need to take action now.
මෙය බොහෝ විට වයසට යාමේදී ඇතිවන රෝගී තත්ත්වයක් ලෙස සැලකුවත් තරුණ පිරිස් තුළද මෙම රෝගී තත්ත්වය දක්නට ලැබෙනවා. වයස අවුරුදු 65ට අඩු අය සඳහා වැළදෙන ඩිමෙන්ෂියා තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ගේ ප්‍රමාණය 29,000ක් පමණ වන බව ඔස්ට්‍රේලියන් ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් ඇන්ඩ් වෙල්ෆෙයාර් ආයතනය අනුමාන කරනවා. තරුණ අයට වැළඳෙන ඩිමෙන්ෂියා තත්ත්වයේ රෝග ලක්ෂණ හඳුනා ගැනීම තරමක් අපහසු බව මොනෑෂ් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය හා සමාජ සත්කාර ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානී සහකාර මහාචාර්ය දර්ශිනී අයිටන් පෙන්වා දෙනවා. මෙහිදී මනෝභාවය වෙනස්වීම්, චර්යාවේ වෙනස්වීම් වැනි දෑ දක්නට ලැබෙන අතර මෙය ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයේ ලක්ෂණ ලෙස වෙන්කර හඳුනා ගැනීම අපහසු බව එය පෙන්වා දෙනවා.
Often with people who are presenting with young onset dementia is they're presenting with a variety of different symptoms and that's why it can take a little while to get to that diagnosis. Because they might be presenting with changes in mood. They might be presenting with changes in behavior, or sometimes they people are presenting because of marital problems. And then they find out, actually, this person is living with dementia, and that is the result of some of the communication challenges or changes that someone has been seeing. And it's a relief for people.
Dementia වැනි සිතීමේ මතක තබා ගැනීමේ සහ තර්ක කිරීමේ හැකියාව නැතිවීම ඇතුළු මොළයට බලපාන ආබාධ නිසා ඇතිවන රෝග ලක්ෂණවල එකතුවක් වනවා. මීට අමතරව ඩිමෙන්ෂියාවේ වෙනස් උපවර්ග 200කට වඩා පවතින අතර මේ සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය වනවා. කෙසේ වුවත් මේ සෑම ඩිමෙන්ෂියා වර්ගයක් සඳහාම සමාජයේ පවතින මිත්‍යා මත විශාල වශයෙන් හානිදායක වනවා. තරුණ පිරිස් අතර මෙම රෝගය සම්බන්ධයෙන් ඉතා ඍණාත්මක අදහස් පවතින බව සහකාර මහාචාර්ය අයිටන් පවසා සිටිනවා. විශේෂයෙන්ම තරුණ පුද්ගලයින් සඳහා මෙම රෝගය වැළඳී ඇති බව හඳුනා ගැනීමත් සමග ඔවුන්ට රියපැදවීම, රැකියා කටයුතු වලින් ඉවත්වීම වැනි දෑ සඳහා උපදෙස් ලැබීම හේතුවෙන් මෙම රෝගය පිළිබඳව දැඩි ඍණාත්මක ආකල්පයක් තරුණ පිරිස් තුළ පවතින බව ඇය පෙන්වා දෙනවා.
People we've interviewed who were diagnosed with young onset, both their partners and the person found it incredibly challenging because all of a sudden you've driven into an appointment and then you've told you're not allowed to drive home because you've got a diagnosis of dementia, or you have to stop working because now you have a diagnosis of dementia. And so that leads to the stigma, and there's big conversations happening. Actually, does that need to happen if someone's very early in disease? If there's some proactive support and management, maybe they can continue to be well and participating in some of these roles.
ඩිමෙන්ෂියා රෝගය පිළිබඳව පවතින දැඩි ඍණාත්මක ආකල්ප හේතුවෙන් මෙම රෝග විනිශ්චය සඳහා තරුණ පිරිස් යොමු වීමේ අඩු ප්‍රවණතාවයක් පවතින බව විශේෂඥයන් සහ මේ සම්බන්ධව කටයුතු කරන ක්‍රියාකාරීන්ගේ අදහස වෙලා තියෙනවා. කෙසේ වුවත් මුල් අවධියේදී රෝග ලක්ෂණ හඳුනා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක වනවා. ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා ප්‍රමාණය 50%කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියන් ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් ඇන් වෙල්ෆෙයා ආයතනයේ දත්ත හරහා පෙනී යනවා. මේ අනුව බොහෝ පිරිස් රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ක්‍රම වෙත යොමු ඇති බව පෙනෙන්නට තිබෙනවා. 2022-2023 කාලයේදී ඩිමෙන්ෂියා සඳහා වන වෛද්‍ය නිර්දේශ සහිත ඖෂධ වට්ටෝරු 688,000කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 30ට සහ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන් 72,400කට පමණ ලබා දී ඇති බව වාර්තා වනවා. 2013-2014 කාලයේදී එම ප්‍රමාණය වෛද්‍ය නිර්දේශ සහිත ඖෂධ වට්ටෝරු 472,000ක් පමණක් වී ඇති බව වාර්තා වනවා. කෙසේ වුවත් මෙම දත්ත හරහා ඩිමෙන්ෂියා රෝගය සම්බන්ධයෙන් පවතින සැබෑතත්වය පෙන්නුම් නොකරන බව ඔස්ට්‍රේලියන් ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් ඇන් වෙල්ෆෙයාහි පොපියුලේෂන් හෙල්ත් ගෲප් අංශයේ වැඩබලන ප්‍රධානී මෙලනි ඩන්ෆර්ඩ් පෙන්වා දෙනවා. මෙහිදී බොහෝ ඖෂධ වට්ටෝරු නිකුත් කිරීම ෆාර්මසූටිකල් බෙනිෆිට් ස්කීම් හරහා සිදුවනවා. ෆාර්මසූටිකල් බෙනිෆිට් ස්කීම් එනම් PBS ලෙස හඳුන්වන මෙම ක්‍රමවේදය දැනට මෙඩිකයා කාඩ්පතක් ඇති සියලුම ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ඔස්ට්‍රේලියානු පදිංචිකරුවන්ට ආරක්ෂිත සහ දැරිය හැකි මිලගණන් යටතේ ඖෂධ ලබා දෙන රජයේ යෝජනා ක්‍රමයක් වනවා. කෙසේ වුවත් සෑම ඖෂධයක්ම PBS ක්‍රමයට අයත් නොවනවා. මෙහිදී අල්සයිමර් රෝගීන් පමණක් ඒ සඳහා සුදුසුකම් ලබන බව මෙලනි ඩන්ෆර්ඩ් පෙන්වා දෙනවා. අල්සයිමර් රෝගීන්ගේ ප්‍රමාණය සමස්ත ඩිමෙන්ෂියා රෝගීන්ගේ ප්‍රමාණයෙන් ඉතා කුඩා ප්‍රමාණයක් වන බවත්, ඩිමෙන්ෂියා රෝගයට නිසි ප්‍රතිකාර ක්‍රමයක් නොමැති බැවින් ඩිමෙන්ෂියා රෝග නිර්ණය සිදුකර ඖෂධ නිකුත් කිරීමක් නොකරන බොහෝ පිරිස්ද සිටින බව ඇය පෙන්වා දෙනවා.
In terms of prescriptions being dispensed at the moment under the PBS, they're only eligible for people who are diagnosed with Alzheimer's disease. It is only a smaller proportion people who are diagnosed with dementia. The prescriptions as well are there to manage symptoms. There's no cure for dementia. So I suppose there are a cohort of people who are diagnosed with dementia who are not prescribed the medications because they are unable to.
2050 වසර වන විට ඔස්ට්‍රේලියාවේ ඩිමෙන්ෂියා රෝගීන්ගේ ප්‍රමාණය 900,000ක් පමණ වනු ඇති බවට ඔස්ට්‍රේලියන් ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් ඇන්ඩ් වෙල්ෆෙයා ආයතනය අනුමාන කරනවා. මේට පිළියමක් ලෙස මෙම රෝගී තත්ත්වය වැළැක්වීමේ ක්‍රම පිළිබඳව විශේෂඥ අවධානය යොමු වී තිබෙනවා. අධිරුධිර පීඩනය, අධික කොලෙස්ට්‍රෝල්, දියවැඩියාව, දුම්පානය වැනි කාරණාවලට අමතරව ප්‍රමාණවත් ලෙස ශාරීරිකව ක්‍රියාශීලී නොවීම සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වේලක් ගැනීම යන කාරණා ඩිමෙන්ෂියා අවධානම වැඩි කරන බව නිව්‍රෝ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ මහාචාර්ය කාරින් ඇන්ස්ටි පවසා සිටිනවා.
45% of cases of dementia are attributable to modifiable risk factors globally, and so there's a huge scope for us to intervene to reduce future numbers of people with dementia. In middle age, the vascular risk factors increase your risk of late life dementia, so that's things like having high blood pressure, high cholesterol, diabetes, smoking, and then on the lifestyle side, being insufficiently physically active and having an unhealthy diet both increase your risk of dementia.
කෙසේ වුවත් මෙම රෝගී තත්ත්වය වැළඳිය යුතු අය සඳහා රෝගය සමග ජීවත් වීම සහ එම තත්ත්වයන් කළමනාකරණය ඉතා වැදගත් වනවා. මෙහිදී රෝගී තත්ත්වයේ සම්බන්ධයෙන් සෑම දෙනා තුළම මනා අවබෝධයක් තිබීම ඉතාම වැදගත් බව සහකාර මහාචාර්ය අයිටන් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම හෙදියන් සහ සමාජ සේවකයින් සඳහා ඩිමෙන්ෂියා රෝග කළමනාකරණය සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දීම ඉතා වැදගත් බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
We need a whole new workforce. Like as we think about and grapple with the increasing prevalence of dementia, it is about thinking, okay, do our nurses need to have more dementia training? Do our social workers need to have more dementia training? Do our allied health need to have more dementia training? How do we embed into general practice nurses with dementia training? If you're not a health professional, but you're living with people who, you know, I think about it in terms of living with my parents, upskilling my own knowledge of dementia is really helpful.
ඔස්ට්‍රේලියාවේ නවතම ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු රැගත් අපගේ ගුවන් විදුලි විශේෂාංගවලට පසුව සවන් දෙන්න www.sbs.com.au/sinhala යන අපගේ වෙබ් අඩවියේ පහලින් නැති කාලීන ලෙස නම්කොට තිබෙන වෙබ් පිටුවට පිවිසෙන්න.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.